ජා කියනකොට මම කියන සෙට්ටේ ගියක් නැතිනම් මමක් කියන කැපීමක් සිදුවේ නැතිද?
ඔව් මට හොඳයි ප්‍රශ්නේ. දැන් දැන් Taman ඉන්නේ මම තියාගෙනද මම නැතුවද? දැන් ඉන්නවද? මම ඉන්නවානේ. එතකොට කවදා හරි කියන හින්ද. හරි. එතකොට මේ භාවනාවක් කළා කියලා මමත්වේ වැඩි වෙනවා කියලා එකක් නැහැ. අපි මේ ලෝකෙට අයිති කරන හැම එකෙම මම තමයි පෝෂණය කරන්නේ. නේද? ඇලින්නේ ගැටෙන්නේ කවුද? මම. එතකොට මේකේ තේරුම් ගන්න ඕන, ඒ කියන්නේ Taman ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕන. මම කියන්නේ දැන් වලක වැටිලා ඉන්න කෙනා එකෙන් ගොඩ එන්න නම් ඉස්සෙල්ලා දැනගන්න ඕන වලේ ඉන්නවා කියලා. නෑ නෑ මං ගොඩ ඉන්නේ කියලා හිතුවොත් එයා කවදාවත් උඩට එයි. නෑ. එතකොට දැන් මම එකේ ඉඳන් මම නෑ කිය කියා ඉන්න එක හිතර වැට්ටීමක් විතරයි. අපි කරන අනිත්‍යද ඔක්කොම මම විදිහට කරනවා මේ මේ භාවනා විදිහතරක් කියන මම නෑ. ආයෙ එළියට ගියාම කවුද ගෙදර යන්නේ? කවුද මේ ඇලෙන්නේ කටේ? මම. එතකොට ඕක වචනෙන් කියලා හරියන්නේ නැහැ. එතන මේ වචනකින් ඕක අඩු වැඩි වෙන්නේ නැහැ අපි මොනවා කතා කළාද? මම ඇති වෙන්න හේතුවක් තියෙනවා නම් ඒක හොයලා ඒක දුරු කරන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හරි? එතකොට තේරුම් ගන්න දැන් මේ භාවනාව කරන්නේ මොකටද? මෛත්‍රිය වඩන්නේ මොකටද? මම මුලින්ම කිව්වා. තරහා ගැටෙන ගති එක නීවරණයක් ව්‍යාපාදේ යටපත් කරගන්න. කාගේද තරහ තියෙන්නේ? අනුන්ගේ හිතේ නෙමෙයි මගේ හිතේ. නේද? එතකොට මේක නීවරණ යටපත් කරගන්න කරන එකක් විතරයි. තාම මේ මමත්වයේ නැති කරන පැත්තට ඇවිල්ලා නැහැ. හරි? තමන් කියන හොඳට තරහ ගිහින් ඉන්න කෙනෙකුට බණ කිව්වට වැඩක් නැහැ නේද? දුටික් කන්නා. ඉස්සෙල්ලා එයාගේ මොකක් හරි උපක්‍රමයකින් තරහ නිවන්න ඕන. ඊට පස්සේ තමයි හිමීට කියා දෙන්න පුළුවන්. එයාට හිතන්න පුළුවන් මට්ටමට අරගෙන. නේද? මලගේ කඩඩා ඉන්න කෙනෙකුට ගිහිල්ලා ඔතන මම නැහැ, ඔවත් නැරනවා කිව්වට ඒක හරියන්නේ නැහැ. එයාගේ මානසිකත්වේ නැහැ. මේක තේරුම් ගන්න. භාවනා කරන කෙනෙකුට නම් පුළුවන් කියා. මොකද එහෙම මරණ කණ්ඩායම් හිටියෙ දිහි බය නැතුව ගියා. මොකක්ද ඔය භාවනා කරපු එකේ වැඩේ? ඔව්. එතෙන්දි ඒක තමයි. දැන් මේ භාවනාව කරන්නේ ඇයි කියලා තේරුම් ගන්නවා. කවුරුවත් කියන හින්දා නෙමෙයි භාවනා කරන්නේ. එතකොට ඇයි මම මෛත්‍රිය වඩන්නේ? මගේ තියෙන නෑ කුණුකය ඒක වෙනම එකක්. ඒකට මම එන්නම්. දැන් මෛත්‍රියනේ හුවේ. ඇයි මං මෛත්‍රිය වඩන්නේ? ඇයි ඔයා මෛත්‍රිය වඩන්නේ? මං කියපු හින්දාද? එහෙම වඩනවා නම් වඩන්න එපා. මෛත්‍රිය වැඩුවහම මට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔක තේරුම් ගන්න ඕන නේද? එතකොට මොකද්ද ප්‍රයෝජනේ? අපේ තියෙන තරහ අඩු කරනවා. ගැටෙන ගති අඩු කරනවා. ඒකට ප්‍රතික්‍රමයක් විතරයි මේක. හරිද? මගේ තියෙන ගැටෙන ගතිය අඩු කරන්න, තරහ අඩු කරන්න. ඇයි තරහ අඩු කරන්නේ? ඒකත් දැනගන්න. තරහෙන් අපේ හිතේ පාලනය නැති කරනවා. චිත්ත සමාධිය නැති කරනවා. නේද? ඒතර අපිට හිතේ පාලනය ගන්න ඕන, කන්ට්‍රෝල් එක ගන්න ඕන. මේ නීවරණ ටික යටපත් කරගන්න. ඒකට නීවරණයක් යටපත් කරන්න උපක්‍රමයක් විදිහට තමයි මෙතන මෛත්‍රිය වඩන්නේ. හරි? දැන් තරහව බාධාවක් හිත එකඟ කරන්න, හිත එකඟ වෙන්න දෙන්නේ නැහැ. ගැටෙන ගතිය. ඒතට මේ බාධාව අඩු කරන්න උපක්‍රමයක් විතරයි මෛත්‍රිය. තාම නිවන් මාර්ගේ පටන් අරගෙනවත් නැහැ. හරි? ඒක ඒක අපි විපස්සනායේදී ඒ ටික තෙන්නවා. දැන් මේ භාවනාව කරන්නේ ඇයි කියලා තේරුම් අරගෙන. ඒතර මේක මගේ තරහ අඩු කරන්න ඕන. තරහ අඩු කරන්න මේ විදිහට කළොත් තරහ අඩු වෙනවා. ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මෛත්‍රිය හොඳට වඩලා බලන්න. නිතර මෛත්‍රී සිතිවිලි වලින් ඉන්නකොට වෙනද වගේ තරහ යන්නේ නැහැ. එතකොට ඒකට පුරුද්දක් දෙන්නයි මේක කරන්නේ. එතන දැන් මගේ තරහ මේ අඩු කරන්න හදන. ඔතනම මම නැහැ කියන්න කියොත් දැන් මම කියන්නත් දැ එහෙනම් අනුන්ට මෛත්‍රී කරන්නත් දැ මම නැත්නම් අනුනුත් නැහැ නේද හිතවත් අය වෙන් කරන්නත් දැ තරහකාරයෝ හොයා ගන්නත් නැහැ කෙනෙක් නැත්නම් මොමම එහෙම හිතන්න කියොත් අපේ මේ තරහ අඩු කරගන්න බැරි වෙනවා ඒක පැත්තක තියෙද්දි වෙන පැත්තක මම දැන් මේවයි පියවරෙන් පියවර යන්න තියෙනවා එතකොට දැන් මේ භාවනා ටික තේරුම් ගන්න මේ සමත භාවනා. අපේ හිත සමතයකටපත් කරගන්න ඕනේ ඉස්සෙල්ල. සංසුන් කරගන්න ඕනේ. සංසුන් වුණ මනසට තමයි විදර්ශනාව දීන්නේ. දහම දකින්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. එතකොට මේක උපක්‍රමයක් අපේ මේ කලබල ගති එහෙම එහෙ දුවන ගති නේද? පාලනයක් නැතිකම අඩු කරගෙන හිත පොඩ්ඩක් නිශ්චල කරගන්න. සමාධිමත් කරගන්න. එතකොට ඒ සමාධියට උදව් වෙන්නයි මෛත්‍රිය වඩා. හරි මෛත්‍රිය වැඩුවා කියලා නිවන් දකින්න බෑ. මොකද එතන මමත්වය නැති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒකට වෙන දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒතර ඒක ඇති වෙන්න හේතුව හොයලා ඒ හේතුව නැති කරන්න තියෙනවා. ඒක අපේ විදර්ශනා පැත්තේදී කියනවා. ඒතර මේක තේරුම් ගන්න මේ භාවනා කරන්නේ. ඒතකොට මෛත්‍රියටත් ඕකමයි පිළිකුලටත් ඕකමයි. අපි අයි පිළිකුල වඩන්නේ ඇලීම් අඩු කරගන්න. ඇයි ශරීරයට පිළිකුල වඩන්නේ? ශරීරේ තමයි අපි වැඩියෙන්ම ඇලුම් කරන්නේ. තමන්ගේ ශරීරය. එතකොට ඒකේ පොඩ්ඩක් ඇලීම අඩු කරගත්තොත් අපිට ඕන ඇලීමක් අඩු කරගන්න පුළුවන්. ඒක තව උපක්‍රමයක්. ඕක බැලුවා කියලා මේ කොටස් ටික කඩලා බැලුවා කියලා නිවන් දකින්න බෑ. ඒක ඇයි කියලා මම කියන්නම් සාකච්ඡාවේදී. ඔය ටික කළා කියලා මේ අඩු ගානේ සක්කාය දිට්ඨියවත් කැඩෙන්නේ නැහැ. දැන් අපි කරපු පිළිකුල් බව. සමහර හිතන් ඉන්නවා ඔක විදර්ශනාව කියලා. ඔක විදර්ශනාව නෙමෙයි. මේවට කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. පූර්ව ප්‍රතිපදාව. ඒතර පූර්ව ප්‍රතිපදාවෙන් ආර්ය ප්‍රතිපදාවට යන්න තියෙනවා. හරි? ඒතර මේ පූර්ව ප්‍රතිපදාවෙන් අපි හිත සකස් කරනවා ආර්ය දර්ශනයට එන්න. ඒතර ඒ පූර්ව ප්‍රතිපදාවේදී සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. මම ඉන්නවා කියන එක කැඩෙන්නේ නැහැ. ඇයි? මේ ශරීරය තියෙනවා කියලා දැනගන්න මම ඉන්නවා. ওই ශරීරේ කොටස් වලින් හැදිලා තියෙනවා කියලා දැනගන්නේ කවුද? මම. ওই කොටස් ටික පිළිකුලයි දුගඳයි කියලා දැනගන්නේ කවුද? මම. හරි? නේද? ඔయిత එහා භාවනා කළත් ඕවා ඔය කොටස් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා කියලා ධාතු මනසිකාර කරන්නත් පුළුවන්. එතනත් ඔය ටිකමයි. කෙස්ලොම්නිය ටික කියලා ටිකක් තියෙනවා නෑ. එහෙම කෙස්ලොම් නෙමෙයි ඔතන තියෙන්නේ සතර මහා ධාතු. නැත්තම් රූප කලාව. එහෙම බැලුවත් මතක තියාගන්න. කවුද ඒක දැනගන්නේ? මම දන්නවා ඕව මෙහෙමයි කියලා. එහෙම නැත්තම් ඕව වෙනස් වෙලා යනවා. අනිත්‍යයි. ඕවෙන් දුකටපත් වෙනවා. දුකයි. අනාත්මයි. ඔය දේ කිව්වා වචන ටික කියන්න පුළුවන් තාම දර්ශනය නෑ. ලෝකෝත්තර දැක්ම කියන එකට ඇවිල්ලා නෑ. හරි. ඒක මොකද්ද කියලා අපි සාකච්ඡා කරමු. එතකොට මේ පොදුවේ තේරුම් ගන්න මේ සමතය කියන්නේ නීවරණයටපත් කරන භාවනාව. සමතය අවශ්‍යයි. මොකද නැත්තම් අර ගැඹුරු දේවල් දකින්න අමාරු. තේරුම් ගන්න අමාරු. තරයේ සමත භාවනාවලදී මේ සංයෝජන ටික කැඩෙන්නේ නැහැ. දස සංයෝජන කියනවා. ඒ කියන්නේ මාර්ගඵල. මාර්ගඵල ලැබෙන්නේ සමත භාවනාව. සමත භාවනාවෙන් වෙන්නේ හිතේ පාලනයක් නැති හිතේ පාලනය අරන් දෙනවා. හිතේ කන්ට්‍රෝල් එක අරන් දෙනවා. සමාධිය වඩනවා. ඉවයින් ඕනනම් ධාන වඩන්න පුළුවන්, ඊර්තිඵල ලබන්න පුළුවන්, මේ වගේ දේවල් වලට යන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙන්න බැහැ. පැහැදිලිව තේරුම් ගන්නවා. එතකොට ඕක තේරුම් ගත්තාම අර ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් අතන මමත්වයේ වැඩි වෙනවද මොකද්ද? මේ භාවනාව කරන්නේ මේ සඳහා. ඒක Taman තේරුම් අරන් කරා. හරි. එතකොට ඔය භාවනා තුනක් තියෙනවා. ඇත්තටම දැන් ඇලීම අඩු කරන සුභය, ගැටීම අඩු කරන මෛත්‍රිය, ඊළඟට හිත එකඟ කරන ආනාපාන සතිය වගේ එකක් වෙන්න පුළුවන්. ඒකත් තාම සමතේ. බැවුවා විදර්ශනාවට හරවන්න විදිහකුත් තියෙනවා. ඒ හැර වෙන්නේ මතක තියාගන්න දහම අහලා දැක්ක සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට විතරයි. ආර්ය මාර්ගය මොකක්ද කියලා දන්න දකින කෙනාට විතරයි විදර්ශනය වෙන්නේ. ඒක ඒක ඇති කරගන්න තමයි අපි මේ ගොඩාක් ධර්මය අහන්නේ සාකච්ඡා කරන්නේ. ඊළඟට තමන් තුලින් මෙනෙහි කරන්නේ. සුතමේ ඥානය, චින්තාමේ ඥානය. ඔය දෙක ආපු කෙනාට තමයි භාවනාවට උඩ දාන්න පුළුවන්.
දැන්
විදර්ශනාවේදී ඒව තේරුම් ගන්න.
ඒකේදී විදර්ශනාව කරන්න පුළුවන් දැන් තමයි
නේද? එතකොට මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. එනි දුක් වෙන කෙනෙක් නැත්තම් කාටද නිදුක් වෙන්නේ? ඒ දෙක දෙක. ඒකයි කියන්නේ. ඒ භාවනාව කරද්දි මේක කරන්නේ කුමක් සඳහාද? මේක වැඩුවාම තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ප්‍රතිඵල මොනවාද කියලා දැනගෙන කරන්න. දුක් වීම පැත්තක තියලා එහෙනම් මැරෙන්න එපා කියලා කියන්නකෝ. මැරෙන්නේ නැතුව ඉන්නේ. එක දොස්තර කෙනෙකුටවත් පුළුවන්ද කවුරු හරි ඔයා කවදාවත් මැරෙන්නේ නැහැ කියන තත්ත්වයට ගේන්නේ? බෑ. ඒව තමයි අපි දැන් නුවණින් තේරුම් ගන්න ඕනේ විදර්ශනා පැත්තේ. ඒකට ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. අපි මේ මෛත්‍රියෙන් වා නිදුක් වෙන්න වා සුවපත් වෙන්න මම නිදුක් වෙන්න මම සුවපත් වෙන්න කියවට කවදාවත් දුක නැති වෙන්නේ. හරි. ලෙඩක් తాවකාලිකව ලෙඩක් සනීප කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒවා මෙහෙම දෙකුත් තියෙනවා. හැබැයි තව ලෙඩක් හැදෙන්නේ නැහැ කියන එක කවදාවත් කියන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වේ කැන්සර් එකක් සනීප කරන්න පුළුවන්. එයා හෙට වෙන ලෙඩකින් මැරෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එහෙම උනායේ ඉන්න. ඉතින් ඒක තමයි යථාර්ථය. ඇත්ත ඇති හැටි අපි තේරුම් ගන්න. ඒකට එකයි මං කිව්වේ දැන් මං කැන්සර් හොස්පිටල් එකට ගිහින් භාවනා කළාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලෙඩේ සනීප කරගන්න නම් ඒ මේ භාවනාව ඊට ඒකට වැඩක් නැහැ. ඊට එහාට කියලා. ලෙඩ සනීප වෙන්න පුළුවන්. භාවනාවෙන් සනීප වෙනවා. ඒකත් මං කියනවා. ඒ වුණාට ඒක නෙමෙයි මේකේ බලාපොරොත්තු. ආයේ ලෙඩ නොවන තත්ත්වයකටපත් වෙන මාර්ගයක් බුදු රජාණන් වහන්සේ පෙන්නේ. නිවන කියන්නේ. නේද? ආයේ වයසට යන්නේ නැති තත්ත්වයක්. අජර අමර නේද? නිවන කියන්නේ. මැරෙන්නේ නැති තත්ත්වයක්. දැන් හිතා ගන්න පුළුවන් ඇති මොනවද කියන්නේ. රහතන් වහන්සේ මැරෙන්නේ නැහැ. අපි තමයි කියන්නේ රහතන් වහන්සේ මැරෙනවා කියලා. ඊටු ටිකත් එහෙමයි ඒක ටිකක්. මම කිව්වත් වෙන පැත්තකට. ඈ?
පහන නිවෙනවා.
ඔව්. පහන නිවෙන්නේ කොයි වෙලාවේද?
ඒ සියලු කර්ම අහෝ.
පිරිනිවන් පානකොටද රහත් වෙනකොටද? අපි හිතන්නේ පිරිනිවන් පෑවම කියලා නේ. නිවෙන්නේ ඇත්ත දහම දැක්කොත් රහත් වෙන මොහොත තමයි දුක සම්පූර්ණයෙන් නැති කළ මොහොත. අපි හිතන්නේ නෑ නෑ අර ඒක වරද්දගත්තු දේ. ඒකයි අපේ තේරුමට දාගන්න යනවා. ඒක නෙමෙයි අපි ගන්න ඕනේ. රහත් උනා කියන්නේ දුක සම්පූර්ණ ඉතුරු නැතුව නැති කළා. ආයේ දුකක් නෑ. එන මට්ටමින් තේරුම් ගන්න.
දැන් මෛත්‍රී වුණත් අපිට අර නිදුක්කෙත් වාගේත් සියලුම සත්වයන්ට ඒ අර ජරා මරණය නැතිවෙන්නේ එනිදු සත්ත්ව සත්ත්ව වාගේ නික ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඕනද? ඒක වෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. නේද? ඔක්කොම රහත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
ඔව්.
ඒක එතනින් තේරුම් ගන්න අනුන්ට විතරක් නෙමෙයි මට උනත්. මම රහත් වෙම්මා කියලා මම නිදුක් වෙම්මා කියලා ප්‍රාර්ථනා කළාට එහෙම ලැබෙන්නේ නැහැ. ඒකට තමයි ආරෂ්ඨාංගික මාර්ගයක් තියෙන්නේ. ඒක වැඩුවොත් ඒක වෙයි. ඒකද හේතුඵල ධර්මයක් නේද? ආරෂ්ඨාංගික මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් සම්මා දිට්ඨියෙන් පටන් අරන්. ඒක වඩන කෙනෙකුට ඒ ප්‍රතිඵල ලැබෙනවා මිස. ප්‍රාර්ථනා කරන එක මේ ආරෂ්ඨාංගික මාර්ගයද? ඒකයි මේක හරි ප්‍රඥාවෙන් කරන්න ඕන වැඩ. අපිට වෙලා තියෙන්නේ අපි අර කවුරුවත් කියන පළියට නේ භාවනා කළත් කරන්න එක වෙන කාටවත් ඕන නැහැ. අපි දන්නේ මොකද්ද මේ කුමක් සඳහාද මේක කරන්නේ. නිකන් දන්නවයි දෙක. කවදා හරි නිවන ලැබෙයි කියලා හිතාගෙන අන්ධ විශ්වාසයෙන් ඉන්න. එහෙම නැතුව ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැනේ. මේ විදිහට කළොත් සක්කාය දිට්ඨිය කැඩෙයි කියන එකවත් අඩු ගානේ ඉන්නේ පැවිසෝවන් මාර්ගයට වැටේ නේද? මම පුද්ගල හැඟීම දේව තේරුම් ගන්නවා. මේක තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන්නේ ධර්මය අහලා නුවණින් විමසලා. නුවණින් විමසන්න අන්ධව පිළි අරන් නම් යන්න බෑ මේ. ඒ කියන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නුවණින් අෂ්ට සමාපatti ලැබුවත් එතන අපි අහලා තියෙන කතා වලම තියෙනවානේ ආලාරකාලා උපකරණ උත්තර ඒක කොහොම හිත දිනු කරපුවා අසිත තවුසා අහලා තියෙනවාද අසිත තවුසා
අන්තිමට අඳන්නත් නෑ යාට
මේ ඔව් නෑ අසිත තවුසා භාවනා කරන්න යන්නේ දිව්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට ගිහින් භාවනා කරන්න එච්චර ඉර්ධිබල තිබුණා නේද අර දෙයියෝ මේ මොකද්ද උත්සව තියෙනවා අරව මේවා තියෙනවා දැකලා හොයනකොටයි දැනගන්නේ මේ බෝධිසත්ත්වය ඉපදිලා ගිය. ඊට පස්සේ තමයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ ආයේ. දැන් එහෙම හැකියාවන් තිබුණා මේ මනුෂ්‍යයන්ට මේ ධ්‍යාන වඩලා. දේවදත්ත හඳුරන්නත් තිබුණා. මාර්ගඵල ලැබුණේ නැහැ. අන්න ඒකයි අපි තේරුම් ගන්න. අපිට මාර්ගඵල ලැබීම කියන එක ආර්ය මාර්ගය කියන එක වෙනම එකක් සමාධි ධ්‍යාන නෙවෙයි. හැබැයි මේ කියන්නේ සමාධි ධ්‍යාන එපා කියලත් නෙවෙයි. මේ පැත්තට දාන්නත් එපා. මම හද බුදුහාමුදුරුවෝ නිතර දේශනා කරපු එකක්. මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිය වඩව. ධ්‍යාන සමාපත්තියෙන් ඉන්න කියලා දේශනා කරලා
තියෙනවා.
ඒවා මතක් කරන්නත් හොඳ නැහැ. ඒකයි මේක මේ බොහොම නුවණින් හොයන්න ඕන. ඒවා කරන්න පුළුවන් නම් කරන්න. ඒවා උදව් වෙනවා මාර්ගයට. නොකරන කෙනාට වඩා. සමාධිය තියෙන කෙනාට ඉක්මනින් මාර්ගයට එන්න පුළුවන් සමාධිය නැති කෙනාට වඩා. ධානය තියෙන කෙනාට ඊටත් ඉක්මනට මාර්ගයට එන්න පුළුවන්. මොකද එයාගේ හිත අර නීවරණ යටපත් වෙලා පැහැදිලි මනසක්. එයාට ධර්මය අහුනොත් අවබෝධ වෙනවා. එක්මනටම අවබෝධ කළේ කවුද? බාහිය දාරුකී. එතෙන්ට එන්න කලින් මොන වගේ කෙනෙක්ද? අෂ්ට සමාපත් ධ්‍යාන අටම වඩපු කෙනෙක්. එහෙම මනසක් තියෙන. නින්ද ධ්‍යාන එපා කියන්න එපා. ඒක පුදුවන් නම් කරන්න. කරන්න බැරි කමට ඕවා වැඩන්නේ නැහැ කියන පිරිසක් ඉන්නවා. එහෙම නෙමෙයි. ඕ වඩන්න බුදුදහමේ තියෙන්නේ ඕ වඩන්න. අපේ සමහර වෙලාවට කියනවා නේ ඕකට ඔවට ඇලෙනවා බලනකොට කියන අය කවදාවත් ධානයක් වඩපු කෙනෙක් නෙමෙයි. ඇත්ත ඒ කතාව. අහලා බලන්න මේ කියන කෙනෙක් කොහා ධානයක් වඩලා තියෙනවද කියලා.
දැන් ධාර්මිකයෝ
කියන තිබෙ ඇයි නැත්තේ? අන්න ප්‍රශ්න කරන්නේ. යාට අවබෝධ වුණා ඇයි අපට අවබෝධ වෙන්නේ නැත්තේ? ඇයි මට අවබෝධ වෙන්නේ නැත්තේ? මොනවද අඩු? මේ පේන්න ඕන. අන්න අපේ නීවරණ. නීවරණ ගොඩේ ඉඳන් ඕක කොච්චර ඇහුවත් ඕක කොච්චර කිව්වත් වැඩක් නැහැ. මම නීවරණ ටික යටපත් කරන්න ඕන. ඊළඟට ඒක තව නුවණින් හොයන්න වෙනවා. මොකද්ද මේ දිට්ටේ දිට්ටමත්タン කියන්නේ? නේද? අඩු ගාණි අපිට ඒක පුරුදු කරන්නවත් මුණින් දැනගන්න ඕනේ. දිත්තේ දිට්ටමත්තා. නේද? දිත්තේ දික්තමත්නම් භවිස්සති. මොකක්ද ඒක සිංහලෙන් කිව්වොත්? දැක්කා දැක්කා පමණයි කියනකොටත් ඉතින් මේ අර අඹගහක් තියෙන අර ප්ලෑන් එකක් තියෙන. මම දැක්කා පමණයි කියලා හිතෙන්න පුළුවන්. නෑ ඊට ගැඹුරක් තියෙනවා. මම හිතුවොත් මෙයා දිහා බලලා අන්න කවුද ඉන්නව? මං දැක්කා විතරයි. මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. කිව්වොත් දෙට්ටේ දෙට්ටමත් තමයි. මොකක්ද අවබෝධය නැත්තේ? අතන කෙනෙක් ඉන්නවා. මම ඇලිලත් නෑ ගැටිලත් නෑ. දැන් හරිද? දැක්කා විතරයි. දැක්කා විතරක් නෙමෙයි අතන කවුද ඉන්නවා කියන එකත් හදලා ඉවරයි. තියෙනවා. එතන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තු මම මෙහි ඉන්නවා. සක්කාය දිට්ඨියයි. නෑ නෝක දැක්කා දැක්කා විතරයි වෙන්න පුළුවන්. බෑ එතන කෙලෙස් සේදිලා. අන්න තෙන්දි තමයි ඔන්න ආයතන ගැන මෙනෙහි කරන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ආයතන භාවනාව කරා. නේද? ඇත්ත දකින්න ඕන. බලන්නේ බලන්න පුළුවන් බලන්නේ කොහොමද කියලා Tamanta පැහැදිලි වෙන්න ඕන. දැන් මෙතන අපි කෙනෙක් දැක්කහම නේද? අපිට හිතෙලා ඉවරයිනේ අන්න කවුද ඉන්නව? සමහර විට මන් දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද එහෙමත් දාගෙන ඉවරයි. හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ඒවත් දාලා ඉවරයි. එහෙම නැත්තම් අඩුම ගානේ මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඉන්නේ කියන එකවත් දාගෙන ඉවරනේ නේද? එතෙන්ටත් යන්නේ නැහැ කිව්වොත් අඩු ගානේ මිනිහෙක් ඉන්නවා කියන එකවත් දාගෙන ඉවරනේ නේද? දැන් දකින්නකොටම අන්න කවුද ඉන්නවා කියන එක දාගෙන ඉවරනේ. එතකොට ඒ ඉන්න කෙනා ඉන්නේ කොහෙද? බාහිරේ. මොක දැනගත්තේ? අභ්‍යන්තරේ. මගේ ඇහෙන් දැකලා තමයි මම දැනගත්තේ. ඒකට අභ්‍යන්තර ඇහක් තියෙනවා. බාහිර රූපෙත් තියෙනවා. නේද? මොක දැනගත්තු විඥානෙත් තියෙනවා. ඔතන වේදනාවක් නැද්ද? තියෙනවා. කැමැතිද අකමැතිද? කැමැති නම් ඇදිලා අකමැති නම් ගැටිලා අන්තරාකාරය කියලා. ওই දෙකම නැත්තම් අදුක්කම සුඛ වේදනාව එතෙන්දි මුලා වෙලාද නැද්ද? මුලා වෙලා. එතන අවිද්‍යාව ඉදිරියට. හොඳයි කියලා හිතුණා නම් රාගානුසය ගැටෙනවා නම් පටිඝානුසය. නැදහත් කියන මට්ටමට දානකොට අවිද්‍යානුසය. අවිද්‍යාව තියෙනවා තමයි. මුලා වෙලා. ඇයි මුලා වෙලා තියෙන්නේ? අතන කෙනෙක් ඉන්නවා ඒ දේ නැදන ගන්න මම මෙහි ඉන්නවා. ලෝකෙට අහු වෙලා ඉවරයි. නේද? එහෙනම් ඕක දිත්තේ දිට්ටමත් තම් වෙන්න පුළුවන්ද? අනේ දැන් නුවණින් හොයන්න. මම දැක්කා දැක්කා විතරයි කියලා හිත හිතා ඔය විදිහට කළාට මේක හරියන්නේ නැහැ. නේද? එහෙනම් එතනින් එහාට ඇත්ත දකින්න ඕන බුදුහාමුදුරුව අපිට උදව් කරලා තියෙනවා. ආයතන විදිහට බලන්න. ස්කන්ධ ධාතු ආයතන. අතන දැන් එක පැත්තකින් තේරුම් ගන්න ඕන අතන කෙනෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධය හටගෙනද නැද්ද? හටගෙන නේ. රූපයක් තියෙනවා. රූපේ උපාදාන කරලාද නැද්ද? බාර අරන් අපි. නේද? රූප උපාදානයි තියෙනවා. ඒකේ වේදනාවක් තියෙනවද නැද්ද? අර තුනෙන් එකක් තියෙනවා. සපද දුකද දුක්ඛම සුඛද කියන තුනෙන් එකක් ඔතන තියෙනවා. සංඥාවක් තියෙනවද නැද්ද? මිනිස්සේ මම බල්ඩෙක් දිවි මිනිස්සේ වෙන් කරගන්න පුළුවන් සංඥාව තියෙනවා. චේතනා ටිකක් ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා සංකාර තියෙනවා. ওই ටික දැනගත්තු විඥානයක් නැද්ද? ওই ටික දැනගත්තු විඥානෙන්නේ මම විඥාන පංච උපාදානස්කන්ධෙම හටගෙන නේද? ඔය හටගත්තේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නේද? ඇයි? සංකිට්ඨේන පංච උපාදාන සංදා දුක්ඛා කියලා තියෙනවා. දැන් අපිට පේනවා මේ මේ කෙනෙක් ඉන්නවා නැත්නම් ශරීරයක් මිනිස්සෙක් ඉන්නවා කියලා මේ ඇහෙන් දැකලා දැනගන්නකොටම පංච උපාදානස්කන්ධේ හටගෙන නේද? මම කියවනේ පහම ඔතන තියනවා කියලා. පහම හටගෙන නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදාන කරලා ඉවරයි. නේද? බාහිර කෙනෙක් ඉන්න නැත්නම් බාහි රූපයක් තියනවා කියලා දැනගන්නකොටම ওই ටික වෙලා. හැබැයි අපිට පේනවද දුක හටගෙන කියලා? නැහැ. එන්න පේනවද දුක්ඛේ අඥානං කියලා? සත්වයා දුක්ඛේ අඥාන. බුදු කෙනෙක් තමයි අතන ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්නේ. ඔන්න දුක. සාමාන්‍ය මනසකට ඒක දුකයි කියලා දකින්න බෑ. ධර්මයට අනුව නම් ඒක වෙන්න ඕන නේද? ඔන්න එතෙන්දි තේරුම් ගන්න. එහෙනම් අපේ මානසික මට්ටමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මට්ටමේ අතර වෙනසක් තියෙනවා. නේද? ඒක දැනගත්තොත් එහෙනම් අපිට කරන්න දෙයක් තියෙනවා. අපේ මේ ප්‍රඥාව අඩු හින්දායි මේක පේන්නේ නැත්තේ. එහෙනම් ප්‍රඥාව වඩන්න විදිහක් කියලා තියෙනවා. ගත්ත ප්‍රඥාව වඩන්න විදිය. ඈ? ආරේෂ්ණංග මාර්ගයේ. පැහැදිලි. ඔව්. ඒ කියන්නේ විදර්ශනයක් කරන්න ඕන ප්‍රඥාවෙන්. සමතෙන් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. විදර්ශනෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඒක විදර්ශනය කිව්වත් ආරේෂ්ණංගික මාර්ගය කිව්වත් දෙකම එකයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ගය. එතකොට ඒක ගැන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන කෙනාට තමයි මාර්ගය වඩන්නේ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය තියෙන කෙනාට කියනවා සම්මා දිට්ඨිය තියෙනවා කියලා. හරි? දැන් අපිට Tamanta සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද කියලා අන්න ප්‍රශ්න කරන්න ඕන. ධර්මයට අනුව දුක හටගෙන තියෙනවා. මට පෙනුණාද දුක හටගත්තා කියලා? සම්මා දිට්ඨිය තියෙනවා. පේනවා නේද? එහෙනම් පළවෙනි දේ ආර්ය ශ්‍රැන්තික මාර්ගේ වැඩන්න නම් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන්නේ ධර්මය අහලා නුවණින් විමසන්න ඕන. කරතෝ ගෝසේ යෝනිසෝ මනසිකා. නේද? විදර්ශනා කරන්න දැනගන්න එපේ. අහලා තියෙනවා දන්නවා. චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා දන්නවා. ඒක වචන ගොඩක් විතරයි. ප්‍රායෝගික වෙලා නැහැ. නේද? ඇයි නැත්තේ? අන්න ඔතන තමයි සම්මා දිට්ඨිය නැති කම. වචන ටික දැනගත්තට සම්මා දිට්ඨිය ඇවිල්ලා නැහැ. ආර්ය මාර්ගයට වැටිලා නැහැ. ආර්ය මාර්ගය කියන්නේ තව විදිහකට අපට තේරෙන භාෂාවෙන් කියොත් දුක නැති කරන මාර්ගෙනි. නේද? දුක නැති කරන්න නම් දුක දකින්න එපා.
දැක්කත් අපිට තේරුමක්
නැහැ. ඒ දකින්න නැහැ කියන්නේ ඒක තමයි. තේරුමක් නැහැ. දැන් මේ හටගත්තේ පංච උපාදානස්කන්ධය කියලා ඔන්න පොඩ්ඩක් හිතනකොට පේන. හැබැයි ඔය හටගත්තේ දුක කියලා පේනවද? එහෙම දැක්මක් නැහැ. එහෙනම් දුක පිළිබඳව ඥානෙ නැහැ. දුක පිළිබඳව ඥානෙ නැත්නම් දුක නැති කරන මාර්ගේ වැඩෙන්න පුළුවන්ද? බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේම දුක අවබෝධ කරගන්න. දුක පිරිසිඳ දකින්න. දුක දැක්ක කෙනාට තමයි දුක්ක සමුදය දකින්න පුළුවන්. දුක්ක සමුදය දැක්කොත් තමයි නිරෝධය. මොකද සමුදය නැත්නම් ඕක හටගන්නේ. තියෙන නුවණ එන්නේ. මේ සමුදය තියෙනකන් ඔය දුක තියෙනවා. මේ සමුදය නැති වුණා නම් දුක්ඛ නිරෝධය. තේරෙනවද? ඔන්න ඔය සත්‍ය තුන දන්න කෙනාට විතරයි මාර්ග සත්‍ය තියෙන්නේ. ආර්ය මාර්ගය කියන එක. එහෙනම් තේරුම් ගන්න දුක දකින්න හැකියාව ඇති කරගත්තොත් එදාට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. චතුරාර්ය සත්‍ය පේන්නේ. දුක දකින්න නැතුව සමුදය දකින්න බෑ. ඒක වෙන්න බෑ. සමුදය දැක්කේ නැත්නම් නිරෝධේ කොහොමවත් වෙන්නේ නැහැ. ওই ටික නැත්නම් මාර්ගයේ උපදින්න විදිහක් නැහැ. නේද? එහෙනම් අපි බණ අහන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, නුවණින් විමසන්න ඕන. අන්නෝය චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති වෙනකන්. ඒ සත්‍ය ඥානය ඇති වුණ දවසට සම්මා දිට්ඨිය ඇති වුණා. සම්මා දිට්ඨිය ඇති වුණ දවසට තමන් මාර්ගය. සත්‍ය ඥානය ඇති වුණ දවසට සම්මා දිට්ඨිය ඇති වුණා. සම්මා දිට්ඨිය තියෙන කෙනා ආර්ය මාර්ගයට වැටුණා. ඒ වෙනකන් එක පැත්තකින් බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හරි. කොච්චර බෞද්ධ කිව්වත් කොච්චර ධර්ම දැනගත්තත් ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම එනකම් දැන් දැක්ම කියනකොට දැන් තේරෙනවා නේද? වචන ටික දැන ගැනීම නෙමෙයි. තමන්ට දැනෙන මට්ටමකින් දහමට ගැලපිලා එන්න ඕන. ඒක එනකම් ආර්ය මාර්ගයට වැටුන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටුන්නේ. ලෝකෝත්තර මාර්ගයට වැටුන්නේ නැත්නම් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ලැබපු ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ සඳහායි උත්සාහ කරන්න ඕන මූලිකව. මේ කියලා තියෙන දේ. එතකොට අර දැන් දිත්තේ දිත්තමත් තන් කියන එක අපිට තේරෙන්නේ නැත්තේ මෙතන දැකලා නැති නිසා. මොකද අපි තාම දුකට අහු වෙලා පංච උපාදානස්කන්ධේ හදලා ඒ බව දන්නේ නැහැ. මොකට බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ අර පළඟ ගැටියා දැල්ලට ඇදිලා යනවා වගේ දැල්ල දකින්නවා වගේ. පළඟ ගැටියට දැල්ල කවදාවත් දුක කියලා පේන්නේ නැහැ. දුක ඇති කරන දන කියලා පේන්නේ නැහැ. එයාට පේන්නේ මොකක්? සැපක් විදිහට. දුක දුක විදිහට දකින්න නුවණක් එයාට නැහැ. මේ සසර යන தත්ත්වය බුදුහාමුදුරුවෝ උපමා කරන ඔන්න ඔය පළගැටිය වගේ කියන. ඇයි දුක දුක විදිහට දකින්න නුවණක් නැහැ. දැන් පොඩ්ඩක් හිතලා බලන්න එතන කොහොමද ඔක අවබෝධ කරන්නේ? ඇහෙන් දැකීමනේ අපි කතා කළේ. ඇහෙන් දැකලා කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තා නේද? මනුෂ්‍ය ශරීරයක් තියෙනවා කියලා දැනගත්තා. දැන් තමන් කරන භාවනා ටික ඔකට දාලා බලන්න අඩු ගානේ මේකෙන් මට මේ අවබෝධය ඊද. මම ශරීරයක් දකිනකොට මොකද්ද භාවනාව? ඉස්සලගලේ දෙතිස් කුණි. දැන් දෙතිස් කුණිපේ වැඩුවොත් ඔය ශරීරය දිහා බලාගෙන අන්න දැන් බලන්න ඕන දුක අවබෝධ වෙයිද? නැත්නම් සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයිද? එහෙම නැත්නම් දුම ගානේ අර සක්කාය දිට්ඨියවත් කැඩෙයිද කියන එක බලන්න. අව නුවණින් බලන්න. ඔතන ශරීරයක් තියෙනවා. ඔක හැදිලා තියෙන්නේ ওই ශරීරයක් නෙමෙයි. ඔතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩක්. අපිට ඔහම පේන දවසක් එයි කියමු. දැන් භාවනා කරගෙන ගියොත් හොඳටම කළොත් එන්න ඕන ශරීරයක් දකිනකොටම නෑ ඔය ශරීරයක් නෙමෙයි ඔතන තියෙන්නේ කෙස්ලොම් නියද දෙතිස් කුණුපයක් කියන මට්ටමට සිහිය වැඩෙයි නේද? ශරීරයක් දකිනකොටම අපිට මෙනෙහි කරන්න පුළුවන් වෙයි ඔය ශරීරයක් වගේ පෙනුනට ඔතන තියෙන්නේ කෙස්ලොම් නියද සම්මස්නහර ගොඩ නේද? දැන් අපිට හිතෙනවා මේ මට්ටමට ආවොත් නම් හරි කියලා නේද? නෑ හරිද කියලා ඔන්න නුවණින් බලන හැටි. දැන් බලන්න ඇහැ නිසා රැවටෙන කෙනෙක් අරගන්න. වතුරට එබෙන බල්ලා. මේ මොකද වෙන්නේ බල්ලා? වතුරට එබෙනකොට අපි දන්නා උට උගේම ඡායාව පෙනිලා. හැබැයි ඌ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා. නේද? ඒකනේ බුරන්. නේද? එතකොට බල්ලත් ඇහෙන් දැකලා ඔන්න තව බල්ලෙක් ඉන්නවා කියන මට්ටමට එනවා. දැන් එයා මේ භාවනාව ප්‍රගුණ කළා කියලා හිතන දෙතිස් කෝපේ. දැන් මොකද වෙන්නේ? ශරීරයක් දකින්නකොට ඔතන බල්ලෙක් නෙමෙයි ඉන්නේ. ඔතන තියෙන්නේ කෙස්ලොම්නියද 23 කුරුපය. දැන් අවබෝධය ආවද? වතුරේ තියනවද 23 කුරුපය? නෑ, අපිත් ඔය වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. එහෙන් දැකලා රූපයක් තියෙනවා කියලා දැනගෙන නේද? රූපේ මනුස්ස ශරීරයක් කියලා දැනගත්තා. අරුත් එහෙන් දැකලා රූපයක් තියෙනවා කියලා දැනගත්තා. රූපේ බල්ලෙක්ගේ ශරීරයක් කියලා දැනගත්තා. ඔය දෙකේ වැඩි වෙනසක් නැහැ නේද? නේද? දෙන්නම මොකද කළේ? ඇහැ පාවිච්චි කළා. ඒ ගැන හිතුවා. ඇහෙන් දැක්ක රූපය ගැන හිතුවා. නේද? එතකොට තමයි හිතුනේ, අපිට හිතුණා මිනිස්සෙක් ඉන්නවා, බල්ලට හිතුණා බල්ලෙක් ඉන්නවා. දැන් නෑ නෝනින් බලන්න ඕනේ 23 කුරුපේ කලාට. ඇලිම ගැටීම නම් අඩුවේ. නේද? තරහක් තිබුණා නම් තරහ අඩු වෙනවා නෑ නෑ ඔතන තියෙන මේ කෙස්ලොමියදත් ගොඩක් ඕකටමකටද මං තරහ ගන්න නේද අපේ තරහ තරහකාරයෙක්ව දැක්කොත් 23 කුණුපෙට කැඩුවොත් තරහ නැති වෙයි බල්ලක් දුර පුරා හිටිය එක නවති නේද 23 කුණුපේ වැඩුව එහෙම ප්‍රයෝජනයක් තියෙනවා ආ දැන් බලමු එහෙනම් අනිච්ච දුක් අනාත්ම හැටියට ඔව් එතෙන්ට යන්න ඕනේ ඊට කලින් අපි ඉන්න තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ අනිත්‍ය බලමු ඒක තමයි දැන් බලමුකෝ ආ ඒකට දාලා බලමුකෝ දැන් අවබෝධයයිද කියලා මොන ශරීරයක් තියෙනවා කොහොමද අනිත්‍ය බලන්නේ ඔය ශරීරේ වෙනස් වෙලා නේද අපි හොඳටම අනිත්‍ය දැක්කොත් සීග්‍රයෙන් වෙනස් වෙන ශරීරයක් කොයි තියෙනවද
දැන් ලොකු වුණා ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙච්ච හින්දා මේ වුණා ඔලිගමයා
දැන් වයසට යනවා අනා අපිට පාලනය කරන්නත් බැහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔය ශරීරේ පොඩි කාලේ මෙහෙම හිටියා දැන් මෙහෙම ආවා තව ටිකක් කල් යනකොට මෙහෙම වෙනස් වෙනවා මැරිලත් යනවා නේද? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරිලා යනවා, දේරම වෙනවා. දැන් ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳටම මෙනෙහි කළා ගියම්. හොඳටම අවබෝධයෙන්කම් මෙනෙහි කළා. දැන් ඔය අවබෝධයනේ එන්නේ. දැන් අපි බල්ලටත් කියමු ඔය භාවනාව කරන්න. මගද හිතන්නේ අන්න බල්ලෙක් ඉන්නා ඔය බල්ලා ඔහම හිටියට පොඩි කාලේ ඔහම නෙමෙයි ප්‍රති කාලේ මෙහෙමයි මෙහෙම මෙහෙම වෙනස් වෙලා ඇවිල්ලා ආ වයසට යනවා මැරෙනවා ඕක මොහොතක් මොහොතක් පාසා වෙන එකක් හොඳටම අනිත්‍ය දැක්කොත් හැම මොහොතෙම වෙනස් වෙන ශරීරයක් ඔය තියෙන්නේ නේද දැන් හරිද ඔය ඇත්තද බල්ලා වතුර දිහා බලාගෙන කියනවා ඔය බල්ලා මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා ඇත්ත අවබෝධ වෙලාද? රැවටිලා නේද? මුලාව කැඩිලාද? නෑ. අවිද්‍යාව දුරු වෙයිද? අඩු ගානේ සක්කාය දිට්ඨියවත් කැඩෙයිද? මම නම් හිතන්නේ
නෑ. එතනත් වඩා සංයතියේ
නේද? නේද? දැන් හොවා ගන්න ඕනේ ඇයි? මම නෑ කියනවා නම් ඇයි නෑ කියන්නේ කියලාත් කියන්න පුළුවන්. වතුරට ඉන්න බල්ලට නම් අපිට කියන්න පුළුවන් නේද? තාම ඔය කොච්චර ඕක වෙනස් වෙනවා කියලා දැක්කත් තාම මුලාව නම් දුර වෙලා නැහැ. ඇයි? වතුරේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය කැඩිලා නැහැ. නේද? එතන මුලාවක් නේ. ඔය ඡායාවක් තියෙන දැන නෙමෙයි බල්ලෙක් හදාගෙන ඌ අනිත්‍ය කරන්නේ. නේද? ඒත් අවබෝධ වෙලා නැහැනේ. අනිත්‍ය නම් බලයි ක්ෂණයක් ක්ෂණයක් ගාලි වෙනස් වෙන මට්ටමට දකින්න පුරුදු කරගන්න. දැන් අඩුවක් තියනවා නේද? අපිත් කරන්නේ ඕක නේද? අපිත් ඇහෙන් දැකලා ශරීරයක් තියනවා කියලා දැනගත්තා. ওই ශරීරය අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා මේක අවබෝධ වෙයි කියලා හිතාගෙන. මෙහෙම කළොත්. අතන තියෙන ප්‍රශ්නේ දැන් සම්මාදිට්ඨිය නැහැ. දුක දැකලත් නැහැ, දුකට හේතුව දැකලත් නැහැ, දුක්ඛ නිරෝධි දැකලත් නැහැ. ඉතින් කොහෙද මාර්ගයක් කියන්නේ? මාර්ගය කියලා හිතාගෙන කරනවා. මා ත්‍රිලක්ෂණේ බැලුවා නම් ඕක තමයි මාර්ගය. ඒක අහලා තියෙනවනේ. මම කියනකොට ඉතින් අනිත් පැත්තට අහන්න හිතන ත්‍රිලක්ෂණේ නෙමෙයිද එතකොට මාර්ගය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ත්‍රිලක්ෂණ අවබෝධයෙන් නේද නිවන් අවබෝධයට යන්නේ? නැත්නම් දැන් ඒක නොවෙන්නේ කොහොමද? කොහෙද වැරදිලා තියෙන්නේ? දහමට වැරදිලාද අපිට වැරදිලාද? නැත්නම් කොහෙවත් වැරදිලා නැද්ද? බුදුහාමුදුරන්ට වැරදිලාද අපිට වැරදිලාද? බුදුහාමුදුරන්ට වරදින්න බෑනේ. දහම වරදින්නත් බෑ. එහෙනම් වරදින්න පුළුවන් තැන මොකද්ද? ත්‍රිලක්ෂණේ කියලා අපි තේරුම් ගත්ත එකේ අඩුවකුයි තියෙන්නේ. ත්‍රිලක්ෂණේ වැඩුවොත් නිවන් අවබෝධ වෙන්න ඕන. හැබැයි බුදුහාමුදුරෝ කොහොමද ත්‍රිලක්ෂණේ වඩන්න කිව්වේ කියන එක අපි හොයලා නැහැ. අනිත්‍ය වඩන්න කිව්වා. නේද? පංච උපාදානස්කන්ධෙම අනිච්ච සංඥාව වඩන්න කිව්වා. අපිත් ඉතින් අපි දන්න අනිත්‍ය වඩනවා. බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍ය මොකද්ද කියලා අපි හොයන්නේ නැහැ. අන්නා තනයි වැරදිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය. ඒක ආයිකියෝල බලන්න. පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩන්න කියනවා. සෝවාන් වෙන්න ඕන නම්, සකෘදාගාමී වෙන්න ඕන නම්, සකෘදාගාමී කෙනාට අනාගාමී වෙන්න ඕන නම් ඒත් අනිත්‍ය සංඥාව වඩන්න. අනාගාමී කෙනාට රහත් වෙන්න ඕන නම් ඒත් කියන්නේ අනිත්‍ය සංඥාව වඩන්න. මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥාව වඩන්න. හැබැයි ඊළඟට දේශනා කරනවා කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද ওই තියෙන කෙලෙස් දුරු වෙන්නේ? කාමරාග, බවරාග, අවිද්‍යාව, මානය, අස්මිමානය එහෙම දුරු වෙන්නේ කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කියලා බුදුහාමුදුරුවෝ අහලා බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා. රූපයේ අනිච්ච සංඥාව වඩන්න කියනවා. ඒක කොහොමද අනිච්ච සංඥාව වඩන්න කියන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදේව ඉති රූපස්ස අත්තංගම. ඔන්න ඕක වඩන කෙනා රූපයේ අනිච්ච සංඥාව වඩනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදේය ඉති රූපස්ස අත්තංගම. නහං රූපය මොකද්ද? ඉති රූපං. ඊළඟට රූපයේ සමුදේය මොකද්ද? මේක හටගත්තේ කොහොමද කියලා බලන්න තියෙනවා. අත්තංගමේ මේක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක බලන්න තියෙනවා. එතන නුවණක් එන්න ඕන. දැන් පටිච්ච සමුප්පාදේ දන්න කෙනාට සමුදේ තිබුණත් ඵලය තියෙනවා, සමුදේ නැත්තම් නිරුද්ධයි, ඵලය හිටින්න බෑ. තමයි පටිච්ච සමුප්පාදේ ධර්මය කියන්නේ. හේතුඵල වාදයට පොඩ්ඩක් එහා ගිහින් තේනවා පටිච්ච සමුප්පාදේ. මොකද හේතුඵල කියනකොට හේතුව නිසා ඵලය හටගන්නවා. හරි. දැන් හාල් නිසා බත් හටගන්න හේතුඵලද නැද්ද? හේතුඵල. පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පටිච්ච සමුප්පන්න.